ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
මේ දිනවල නැවතත් උද්ගත වැති කොරෝනා තත්ත්වයත් සමග නිවසේ සිට සිය රාජකාරී කටයුතු කිරීමට බොහෝ දිනකට සිදු වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස්කමකට ලක්ව ඇති ජීවන රටාවත් සමග වෙනස්ව ඇති නිින්ද පුද්ගලයන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳව අද දවසේදී අපි SBS සිංහල සේවෙන් සාකච්ඡා කිරීමට හිතුවා. මේ සඳහා අපත් සමග අද දවසේදී සම්බන්ධ වී සිටිනවා වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තයන් සඳහා වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කරන ඩොමිනික් කරුණානායක වෛද්‍යතුමන්. අයිබෝන් කියලා ඔබ පිළිගන්නා වෛද්‍යතුමනි SBS සිංහල සේවය වෙත.
අයිබෝන් නේද?
හොඳයි වෛද්‍යතුමනි, මේ වර්ක් ෆ්‍රොම් හෝම් එහෙම නැත්නම් නිවසේ සිට රාජකාරී කටයුතු කිරීම යන මේ රැකියා කිරීමේ රටාව පුද්ගලින්ගේ නින්දට බලපා හැකි ආකාරය කුමක්ද කියන කාරණාවත් එක්කම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඔව් නිකුණ, දැන් නිවසේ සිට රාජකාරී කටයුතු වල නිරත වෙන එක නව ප්‍රවණතාවයක් වෙලා තියෙනවා. අපේ COVID-19 පැන්ඩමික් එකත් එක්ක COVID-19 සාමිකුත් දෝවෙන ශ්වසන රෝග කාර්යාල සේවකයින් අතර අවම කිරීමේ අරමුණින් තමයි මේක කරන්නේ. නමුත් මේක කොහොමද අහිතකර ලෙස අපේ සාමාන්‍ය ජීවිතයට බලපාන්නේ, විශේෂයෙන්ම නිින්ද? ඉතින් ඇත්තට මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඉතින් මේ නිින්දට බලපාන විදිහ සම්බන්ධ නිින්දට යාමට ගොඩක් කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි getting to sleep ඒක ගොඩක් කාලයක් ගත වෙන්න පුළුවන්. සම්බන්ධ නිින්ද පවත්වාගෙන යාම සමහර කැඩුණු නිින්දක් නැත්නම් broken sleep with frequent awakenings කියලා අපි කියන සමහරට අවශ්‍ය අවම නිින්දක් පවත්වා ගන්න අපහසුයි. සමහරුන්ට කොපමණ කාලයක් නිදාගත්තත් අපි දකිනවා අවදි වුණාට පස්සේ තාමත් බොහොම වෙහෙසකාරී. ඇත්තටම මේක සංකීර්ණ ප්‍රශ්නයක්. මේ සඳහා හේතුන් රාශියක් තියෙනවා. සමහර විට අපි දකිනවා බොහොම සුලභ කාරණයක් obstructive sleep apnea. මේක ඇත්තටම අපි දකිනවා වැඩිහිටියන්ගෙන් 38% පමණ ප්‍රමාණයකට මෙම රෝගී තත්ත්වයේ තිබෙනවා. ඊට අමතරව සමහර රෝගී තත්ත්වයන් තියෙනවා narcolepsy, මෙම නැත්නම් periodic limb movement. ඒ වගේ ප්‍රශ්න නිසා හරි නිින්දක් නොලැබෙන අය. ඉතින් මේක බොහොම වැදගත්. දන්නවා අපි වෛද්‍යරෙක් හම්බුනම හොඳ ඉස්ත්‍රික් අරගෙන අපි එක්සැමින් කරලා ඒ අයද ස්පෙෂලිස්ට් කෙනෙකුට අවශ්‍ය නම් අපි ඒ සම්බන්ධව යොමු කරනවා, ඒ අයට ඒ සම්බන්ධව රිසර්ච් කරනවා. ඊට අමතරව සමහර අයගේ මේ නිින්දට හේතුකාරී වෙන සාධකයක් වෙන්න පුළුවනි ડિප්‍රෙෂන්, එහෙම නැත්නම් මානසික ආතතිය. ඉතින් මේ සම්බන්ධයෙන් අපි අවශ්‍ය නියම ප්‍රතිකාරය වෙන්නේ ඒ අයවට ඒ මානසික ආතතිය, එහෙම නැත්නම් විෂාදයට නියම ප්‍රතිකාරයක් ලබා දෙන්නට. වැදගත් වෙනවා ඔබගේ අවුලේ වෛද්‍යවරයා මුණ ගැහිලා ඒ සම්බන්ධව කතා කරලා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරය ලබා ගන්න.
හොඳයි වෛද්‍යතුමනි, මේ අඩු නිින්ද සහ නිින්ද ලබා ගැනීමේ කාල රටාවෙහි වෙනසක් සිදුවීමක් හේතුවෙන් පුද්ගලයෙකුට බලපෑ හැකි සාමාන්‍ය සෞඛ්‍ය ගැටලු සහ දිගු කාලීන සෞඛ්‍ය ගැටලු මොනවද කියලත් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න.
ඔව්, ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. දැන් සෞඛ්‍ය ගැටලු ගත්තම අඩු නිින්ද සම්බන්ධයෙන් ෂෝට් ටර්ම් නැත්නම් කෙටි කාලීන ප්‍රශ්න මොනවද? අපි හැමෝම දන්නවා අපි හොඳ සුවපහසු නිින්දක් ලබා ගන්න බැරි වෙදියොත් ඊළඟ දිනෙදී අපිට ෂෝට් ටර්ම් නැත්නම් කේන්ති යාම නිරුස්සන ගතිය. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. එහෙම නැත්නම් කෝ ඇටෙන්ෂන් නැත්නම් අවධානය ලබාගෙන යමක් කිරීමේ අපහසුතාවයක් බොහෝ විට අපි දකිනවා. ඒකම අපි දකිනවා කොග්නිටිව් ඩිස්ෆන්ක්ෂන්. එහෙම නැත්නම් අපිට තීරණයක් ගැනීමේදී තර්කානුකූලව යම් තීරණයක් ගන්න අපහසු ගතියක්. මේවා තමයි අපි දකින කෙටි කාලීන ප්‍රශ්න අඩු නිින්දක් සමග. ඒකම දැන් ඒක දිගු කාලීන නැත්නම් ලොง ටර්ම් ප්‍රශ්න විදිහට ගත්තම අපිට ඒක බෙදන්න පුළුවන් ෆිසිකල්, සයිකලොජිකල්, සෝෂල් කියලා. ඒ කියන්නේ ශාරීරික ප්‍රශ්න විදිහට ගත්තම අපිට අපි දකිනවා හෘදයාබාධ, ආඝාතය, ස්ට්‍රෝක්, යෙවැඩියා වගේ තත්ත්ව. ඊට අමතරව මානසික බලපාන තත්ත්ව, ඇන්සයිටි නැත්නම් ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන් නැත්නම් විෂාදය. ඊට අමතරව සමාජීය ප්‍රශ්න, පෞලේතු වෙන ප්‍රශ්න. ඉතින් මේ විදිහට බෙදා ගන්න පුළුවන්. අපිට ෂෝට් ටර්ම් ඇන්ඩ් ලොන්ග් ටර්ම් ප්‍රශ්න බැලුවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි එහෙමනම් මේ නිින්ද කළමනාකරණය කරගත හැකි පිළිවෙත් මොනවද කියලත් අවධානයක් යොමු කරමු.
අපි නිින්ද කළමනාකරණයත් එක්කම අපි ඇත්තටම මට හිතෙනවා අපි දැනගන්න ඕනේ අපි අවශ්‍ය අවම නිින්ද කොපමණද කියලා මුලින්ම. ඇත්තටම අපි ගයිඩ්ලයින්ස් බැලුවොත් අපි දකිනවා උඩා දරුවෙකුට අවුරුදු 5-13 අතර දරුවෙකුට ආම වශයෙන් 9-11 අතර ප්‍රමාණය විදියට යුතුයි කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම අවුරුදු 14-17 අතර තවටය 8-10 අතර ප්‍රමාණය, අවුරුදු 18-64 අතර වැඩිහිටියෙකුට 7-9 අතර ප්‍රමාණයක් ආම වශයෙන් නිදාගත යුතුයි කියලා නිර්දේශ කරලා තිබෙනවා. ඉතින් මෙහෙම ගත්තම බොහොම වැදගත් වෙනවා අපි කාලසටහනකට අනුව වැඩ කරන්න, විශේෂයෙන්ම ගෙදර සිට රාජකාරී කටයුතු නිරත වෙනකොට. හොඳට මතක තබා ගත යුතු කරුණක් තමයි නිදා ගන්න වෙලාව අපි හැමතිස්සම ඒක වෙන් කරලා තබා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර සේවා යෝජකයෝ බලාපොරොත්තු වෙනවා ගෙදර ඉඳන් වැඩ කරන සේවකේ ඕන වෙලාවක ඔන්ලයින් ඉදී ගොඩක් ප්‍රශ්න විසඳන්න කියලා. එනට ඒක අපි ඇත්තටම ගෙදර ඉඳන් වැඩ කරන සේවකේ ඒක සමාජයේ සේවා යෝජකයාට ඒක කියලා දෙන්න ඕනේ. අවුලේ කටයුතු කිරීමට වෙන් කර ඇති කාලය ඒක ඒ සඳහා වෙන් කරලා තිබෙනවා. මගේ රාජකාරී කටයුතුට වෙන් කරලා තියෙන කාලය වෙනමයි කියන එක. තව නිින්ද කළමනාකරණයේ බොහොම වැදගත් දෙයක් තමයි අපි මහන්සි වුණාම තව දෙයක් බොහොම ලෙහෙසියෙන්ම අපි කියනවා ඩේ ටයිම් නැප් වලට පුරුදු වෙනවා. දවාලේ හෝ හවස නැප් එකකට පුරුදු වුණොත් ආයේ රාත්‍රියේ නිින්දකට යාමට ටිකක් අපහසුයි. අපි සාමාන්‍යයෙන් අපි කියනවා වෛද්‍යවරු වශයෙන් වැඩිහිටියෙකුට දිවා කාලේ හෝ හවස කාලේ නැප් එකක් ගැනීම සුදුසු නෑ කියලා. ඒක අවශ්‍ය නෑ. ඉතින් මොකද ඒකෙන් වෙන්නේ රාත්‍රී කාලේ නිින්ද තව ටිකක් පස්සට යාම තමයි ඒකෙන් සිදු වෙන්නේ. ඉතින් නිදිය ගන්න ටිකක් අපහසුයි වගේ එකට. අනිත් එක බොහොම වැදගත් කාරණයක් අපි වෙලාවට නැගිටීම සහ වෙලාවට නිින්ද යාම නොකිරුවම ඔකේ ස්ලීප් වේක් සයිකල් කියන එක. ඒ කියන්නේ නිින්ද සහ අවදි වීමේ චක්‍රය හරියට පිළිවෙලට කරගෙන යන්න අපහසුවක් වෙනවා. ඉතින් බොහොම වැදගත් අපි ඩේටා නැප්ස් අවම කර ගැනීම හෝ නැත්නම් ඩේටා නැප් දැන් නැතුව ඉන්න එක. නිින්දට යාමට පෙර අපි බලාපොරොත්තු වෙනවා ස්ක්‍රීන් එකෙන් ඉවත් වෙලා ඉන්න. මොකද බොහෝ විට ස්ක්‍රීන් එකේ අපි බොහෝ විට නියර වෙලා ඉන්නකොට අපේ මනස බොහොම ක්‍රියාශීලී. අඩුම තරමේ විනාඩි 30 සිට පැය දක්වා ප්‍රමාණයක්වත් අවම තරමේ බ්‍රේක් එකක් අපි ගත්තේ නැත්නම් නිින්දට යන්න කලින් නිින්දට යන්න අපහසුතාවය අපිට දැනෙනවා. අනිත් එක තමයි ඇඳ අපි පාවිච්චි කරන්න ඕනේ නිදා ගැනීමේ කටයුත්තට. ඇඳේ හාන්සි වෙලා පොතක් කියවන එක, ඇඳේ හාන්සි වෙලා TV එකක් දාගෙන ටෙලිනාට්‍යයක් බලන එක, ඒ වගේ දේවල් වලට ඇඳ පාවිච්චි කිරීමත් අපි අනුමත කරන්නේ. මොකද ඒක මනස පුරුදු වෙනවා. අපි ඇඳ නිදා ගැනීමේ කටයුත්තට පමණක් පාවිච්චි කරනකොට ඒක ස්වභාවයෙන්ම අපිට කියන්නේ සිග්නල් එකක් එනවා ඇඳට ගියාම එතනින් නිදිය ගන්න. නිින්දට යාම අපහසුතාවයක් වගේ තියෙන අයට සමහරුන්ට අපි කියනවා ලයිට් ස්නැක් එකක්, උණු කිරි වීදුරුවක් ඒ වගේ දෙයක් අරගන්න. ඒකත් උදව් වෙනවා. සමහරුන්ට නිින්ද යාමේ අපහසුතාවයක් වගේ තියෙනකොට පිට උදව් වෙනවා හොඳ නිින්දක් ගැනීමට.
හොඳයි, නිවසේ සිට රාජකාරී කටයුතු කිරීමේදී යහපත් නිින්දක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් කුමන ආකාරයේ ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතුද කියලත් අපි කැමති ඔබතුමන්ගෙන් දැනගන්න.
හැමතිස්සම රූටීන් එකක්, ටයිම් ටේබල් එකක් තියාගන්න එක බොහොම වැදගත්. ගෙදර ඉඳන් වැඩ කරන එක අනිත් එක අපිට ඇත්තටම ඇඩ්වාන්ටේජ් එකක් කරගන්න පුළුවන්. නැත්නම් වාසියක් කරගන්න පුළුවන් ව්‍යායාම කටයුතු වගේ දේවල් කරන්න. මොකද ව්‍යායාම කටයුතු ඇත්තටම දවස අවසානයේදී හොඳ නිින්දක් ලබා ගැනීමට ඒක බොහොම උපකාරී වෙන්න පුළුවන්. අපි උපදෙස් දෙනවා නිදියන් බොහොම ළඟින් නෙමෙයි හවස් කාලයේ සාමාන්‍යයෙන් පැයක පමණ ප්‍රමාණයක් මොඩරේට් ඉන්ටෙන්සිටි එක්සර්සයිස් එකක්, ඒ කියන්නේ මධ්‍යස්ථ ව්‍යායාමයක් දවසකට පැයක් කරන්න පුළුවන් නම් ඒක තමයි අපි අනුමත කරන්නේ. ඒ කියන්නේ සතියට ආම වශයෙන් සතියේ දවස් පහ, ඒ පැය පහක මධ්‍යස්ථ ව්‍යායාම සතියකට, එහෙම නැත්නම් හයි ඉන්ටෙන්සිටි එක්සර්සයිස් වශයෙන්, එහෙම නැත්නම් අධික තීව්‍ර ව්‍යායාම පැය දෙකේ සිට තුන දක්වා ප්‍රමාණයක් සතියකට කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් බොහොම වැදගත් වෙනවා තුව පහසු නිින්දකට. එක්සර්සයිස් ගැන, එහෙම නැත්නම් ව්‍යායාම ගැන අපි කතා කරනකොට අපි හිතන්න පුළුවනි, ජිම්නේසියම් එකට ගිහිලා එක්සර්සයිස් කරන කෙනෙකුට කොහොමද මම මගේ ව්‍යායාම ටික කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් ෆාස්ට් පේස් වොක් එකක්, එහෙම නැත්නම් වේගවත් ඇවිදීමක්, නැත්නම් ජොග් එකක්, එහෙම නැත්නම් ගෙදර බයිසිකලයක් තියෙනවා නැත්නම් ව්‍යායාම් සයිකලයක් තියෙනවා නම් මම හිතනවා ඉතින් මේ වගේ වෙලාවක ඒකේ දූවිලි ටික එහෙම ගසලා දැන් පාවිච්චියට ගන්න හොඳ කාලයක්. මොකද අපිට එක්ස්ට්‍රා පැයක් වැඩට යන්න පැයක් ගත වෙනවා නම් ඒකයි අපිට පාවිච්චි කරන්න පුළුවනි ඒ වගේ ව්‍යායාමයකට. ඊට අමතරව අපි කතා කරනවා ස්ලීප් හයිජීන් ගැන. එහෙනම් මොකද නිින්ද හා නිින්ද සම්බන්ධ අනිත් ආරක්ෂාවල බොහොම වැදගත් දේවල් කීපයක් තිබෙනවා. බොහොම වැදගත් කාරණයක් තමයි ස්ටිමියුලන්ට්ස්, නැත්නම් අපිව අවදිව තබා ගන්න හේතු කාරක වෙන දේවල් හවස 4ට කලින් පාවිච්චි කරන්න. කැෆීන් පාවිච්චිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිින්දට යාම අපහසු කෙනෙකුට. ඉතින් ඒක බොහොම වැදගත් හවස 4ට කලින් මේ වගේ කෝපි කෝපයක්, තේ කෝපයක් වගේ දෙයක් පාවිච්චි කරන්න. සමහරු බොහොම බහුල වශයෙන් පාවිච්චි කරන කෝලාස්, අපි බොහොම අපි දන්නවා කොකා කෝලා, පෙප්සි කෝලා වගේ දේවල්. ඉතින් ඒක වැදගත් ඒ වගේ දේවල් ආම වශයෙන් පාවිච්චි කරන එක. ඉස්සරහ එනර්ජි ඩ්‍රින්ක්ස් පාවිච්චි කරන අය ඒක ඇත්තටම සෞඛ්‍ය සම්පන්න දෙයක් නෙමෙයි. එහෙම පාවිච්චි කරන කෙනෙක් නම් ඒක විශේෂයෙන්ම හවස 4ට කලින් පාවිච්චි කරන එක. දුම්පාන, ඒ කියන්නේ නිකොටින් එක ස්ටිමියුලන්ට් එකක් විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් දුම්පානය ඇත්තටම නොකර ඉන්නවා නම් තරමට හොඳයි. කරන්න අපහසු කෙනෙක් නම් හවස 4ට කලින් කරන දුම්පානයක් ඉවර කරන එක ඒකම පහසු නින්දකට යන්න බොහොම දෙයක් වෙනවා. මත්පැන් පාවිච්චිය විශේෂයෙන්ම ඇවරේජ් ඩේලි ඉන්ටේක් එකක් අපි කියනවා සෞඛ්‍ය සම්පන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය වැඩිහිටි පිරිමි කෙනෙකුට ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් දෙකක්, ගැහැණු කෙනෙකුට ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක්. හැබැයි ඒ දේවල් ඒ ප්‍රමාණයට වඩා පාවිච්චි කිරීමත් සුවපහසු නිින්දක් ලබා නොදෙන හේතු කාරක වෙනවා. සමහරු පුරුදු වෙලා ඉන්නවා නිින්දට යාම අපහසු වෙච්ච අය නිදි බෙහෙත් වර්ග ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා. මේ දේවල් ඇත්තටම සුළු කාලෙකදී නිින්ද ලබා ගැනීමට උදව් වුණා, දීර්ඝ කාලීනව හොඳ නිින්දක් ලබා ගන්න හේතු කාරක වෙන්නේ නැහැ. අපි ගෙවල් වල ඉන්නකොට බොහෝ විට වැඩ කරන්නේ ස්ක්‍රීන් පාවිච්චි කරලා. ඇත්තටම ස්ක්‍රීන් ටයිම් ලිමිට් කරන එක බොහොම වැදගත් වෙනවා. ස්ක්‍රීන් ටයිම් රෙකමෙන්ඩේෂන්ස් තියෙනවා එක එක වයසට. ඒ රෙකමෙන්ඩේෂන් මේ කාලෙදී, කියන්නේ කොවිඩ් 19 හින්දා අපි නිවසටම වෙලා ඉන්නකොට අපිට හරියටම ඒක පිළිපදින්න අමාරුයි. නමුත් අඩුම තරමේ විනාඩි 30ක් හෝ විනාඩි 60ක් අඩු තරමේ පැයක්වත් නිින්ද යාමට කලින් එකෙන් ඉවත් වෙලා ඉන්න එක බොහොම වැදගත් වෙනවා. ඊට අමතරව තවත් බොහොම වැදගත් දෙයක් තමයි මේ වගේ ගෙදරට අයිසොලේට් වෙලා ඉන්න කාලෙදී ෆැමිලි රූටීන් එක, ඒ වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනි ෆැමිලි රූටීන් එකක් එක දිගට තියාගන්න. ඒ වගේම ආගමික කටයුතු, ඒ වගේ දේවල් සඳහා දවසේ කාලයක් වෙන් කර තබා ගන්න.
හොඳයි වෛද්‍යතුමනි, ඒ වගේම මේ නිින්ද යාම සඳහා තැන් පුද්ගලින් විවිධ ඖෂධ වර්ග ගැනීමටත් පෙළඹි සිටිනවා. ඒ ඔවුන්ගේ සෞඛ්‍යයට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලත් අපි කැමති අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න.
මේ වලට අපි කියනවා නිින්ද සඳහා පාවිච්චි කරන ඖෂධ, එහෙම නැත්නම් over-the-counter medication, sleep medication. මේ සඳහා අනුමැතිය දීලා තියෙන්නේ කෙටිකාලීන භාවිතය සඳහා සතියක් උපරිම පති දෙකක් වගේ කාලයකට බහුලවම භාවිතා වෙන ඖෂධ වර්ගය ඇත්තටම ඇන්ටිහිස්ටමින් කියන ගණයට වැටෙන ඖෂධ වර්ගය. මේවල සයිඩ් ඉෆෙක්ට්ස් එහෙම නැත්නම් අතුරු ආබාධ පැටියට ගත්තොත් ඩේටා ඩ්‍රවුසිනස් මේ ඇත්තටම නිදිය ගන්න ඒ වෙලාවේ ප්‍රයෝජනවත් වුණා. ඒ නිදිමත ගතිය සම්පූර්ණයෙන් මගහැරින්නේ නැහැ. දිවා කාලයේදී ඒ නිදිමත ගතිය තියෙන්න පුළුවන් වැඩ කරන කොටස්. ඊට අමතරව කටතොල වියලී යාම ඒ වගේ ගතිය. සමහරුන්ට එන්න පුළුවන් බ්ලර්ඩ් විෂන්. ඊට අමතරව සමහර ඕවර් ද කවුන්ටර් ඩ්‍රග්ස් ඉන්ටරැක්ෂන් එහෙම අන්තර්ක්‍රියාකාරීතාවයක් පෙන්වන්න පුළුවන් පාවිච්චි කරන සමහර අනිකුත් ඖෂධ එක්ක. සමහර අධික රෝගී පීඩන ගන්න ඖෂධات එක්ක මේවා අහිතකර විදිහට අන්තර්ක්‍රියාකාරී වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ඕවර් ද කවුන්ටර් ස්ලීප් මෙඩිටේෂන් ඒ වගේ දේවල් ඇල්කොහොල් එක්ක පාවිච්චි කළොත් ඒවල ක්‍රියාකාරීතාවය බොහොම වැඩි වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අතුරු ආබාධ එන්නත් පුළුවන්. නිතර පාවිච්චි එකක් මෙලටොනින් කියලා එක. ඉතින් ඒක අපි දකිනවා ඒ සම්බන්ධයෙන් අතුරු ආබාධ ටිකක් අඩුයි. නමුත් ඒක වයින් සමහරුන්ට ඒක නැත්නම් හිසරදය සමහරුන්ට යම් තාක් දුරට දිවා කාලයේ නිදිබර ගතිය සමහරුන්ට එන්නත් පුළුවන්. ඒ වගේම අපි දකිනවා වෛද්‍යවරුන් විදිහට සමහර අය පුරුදු වෙලා ඉන්නවා බෙන්සොඩයසපීන්ස්. ඒ කියන්නේ සමහරු අහලා තියෙනවා ඔය ටෙමසපෑම් ඩයසපෑම් මේ වගේ ඖෂධ නින්දට යාමට පාවිච්චි කරන අය. මේවල බොහොම අතුරු ආබාධයක් තමයි ඒවා වලට ඩිපෙන්ඩන්ස්. එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් යැපීමක් ඇති වෙනවා මේ ඖෂධ පාවිච්චි කිරීමට. ඊට අමතරව ඇඩික්ෂන් එහෙම නැත්නම් ඇබ්බැහිවීම මේක ලොකු ප්‍රශ්නයක් අපි දකිනවා ඔස්ට්‍රේලියාවේ මේ වගේ නිින්ද සම්බන්ධයෙන් පාවිච්චි කරන ඖෂධات එක්ක. බෙන්සොඩයසපීන්ස් වලට ඇඩික්ෂන් වලට ලක් වෙච්ච අයට ඒවායින් මුදා ගන්න එකක් අමාරු තත්ත්වයක් අපි දකිනවා. මේ වගේ ඖෂධ ඔස්ට්‍රේලියාවේ නම් වෛද්‍යවරයෙක් තමයි මේක ප්‍රිස්ක්‍රයිබ් කරන්න පුළුවන්.
හොඳයි, මේ දිනවල නැවතත් උද්ගතව ඇති කොරෝනා තත්ත්වයක් සමග නිවසේ සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී වෙනස්කමකට ලක්වති ජීවන රටාවත් සමග වෙනස් වෙති නිින්ද පුද්ගලින්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරයෙන් සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි සාකච්ඡා කරේ. මේ සඳහා අපත් සමග අද දවසේදී සම්බන්ධ වුණේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තයන් සඳහා සේවය කරන ඩොමිනික් කරුණානායක වෛද්‍යතුමන්. එමනම් වෛද්‍යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයෙන් SBS සිංහල සේවයත් සමග සම්බන්ධ වුණාට.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.